අයිබෝන් වේපතේ ඔබ සියලු දෙනාම එකතු වෙලා ඉන්නේ FM 107.3 රජරට සේවය රජරට ගුරුගෙදර රේඩියෝ ඉස්කෝලේ වැඩසටහන් මාලාවේ හෙළබස් විනිස සිංහල පාඩමත් එක්ක. ඉතින් ඔබ දන්නවා අධ්‍යාපන ප්‍රතිසංස්කරණ විවෘත විශ්වවිද්‍යාල හා දුරස්ථ අධ්‍යාපන ප්‍රවර්ධන රාජ්‍ය අමාත්‍යාංශයේ මග පෙන්වීම යටතේ උතුරුමැද පළාත් අධ්‍යාපන දෙපාර්තමේන්තුව මගින් මෙහෙවන ගුවන්විදුලි අධ්‍යාපනික වැඩසටහන තමයි රජරට ගුරුගෙදර රේඩියෝ ඉස්කෝලේ කොවිඩ් වසංගත සමයේ නිවෙස් වලට වෙලා ඉන්න දරුදරියන්ගේ අධ්‍යාපනික අවකාශයන් පුළුල් කිරීම උදෙසා රජරට ගුවන්විදුලියත් අධ්‍යාපන ප්‍රතිසංස්කරණ විවෘත විශ්වවිද්‍යාල හා දුරස්ථ අධ්‍යාපන ප්‍රවර්ධන රාජ්‍ය අමාත්‍යාංශයත් උතුරුමැද පළාත් අධ්‍යාපන දෙපාර්තමේන්තුවත් එක්ව දියත් කරන මේ වැඩසටහන් මාලාවේ සිංහල පාඩම හෙළබස් විනිස සෑම ඉරිදා දිනයකම උදෑසන 5 සිට 6 දක්වාත් සෑම සන්ධ්‍යා දිනකම සවස 7:30 සිට 8:30 දක්වාත් විකාශනය වෙනවා. ඉතින් සාමාන්‍ය පෙළ විභාගයට පෙනී සිටින දරුදරියන්ගේ ව්‍යාකරණ සාහිත්‍ය ඇතුළු සිංහල දැනුම ප්‍රවර්ධනය කිරීම උදෙසා තමයි මේ වැඩසටහන ක්‍රියාත්මක වෙන්නේ. ඒ වගේම තමයි ඔබ මේ වැඩසටහනට සවන් දෙන අතරතුර අපි කැමති ඔබේ සිංහල භාෂාව පොත, සාහිත්‍ය සංග්‍රහය පොත, ඒ වගේම උතුරුමැද පළාත් අධ්‍යාපන දෙපාර්තමේන්තුවේ සිංහල භාෂා ඒකකයේ මගින් ඔබට ලබා දීලා තිබෙන නිදහසේ කියවා නිදහසේ ලියමු කියන පොත් දෙක 11 ශ්‍රේණිය දරුදරයන්ට ලබා දීලා තියෙන පොත් දෙක මේවත් ළඟ තියාගන්නවා නම් වඩා හොඳයි. ඔබට මේ දැනුම වඩාත් හොඳ ප්‍රයෝජනවත් තැනකට ගෙනියන්න. ඉතින් දුවේ පුතේ අදත් මේ පාඩම ඔස්සේ හෙළබස් විනිස පාඩම ඔස්සේ අපි ඔබට සිංහල ව්‍යාකරණය සම්බන්ධ පාඩමක් ඔබ වෙත ගෙන එන්නට සූදානම් වෙනවා. අදත් සුපුරුදු පරිදි මේ වැඩසටහනට සම්පත්දායකත්වයේ සැබැයිමට පැමිණ සිටිනවා මා මිත්‍ර නාචදුව සිංහල මහා විද්‍යාලයේ සිංහල විෂය භාර ගුරුතුමා තිලක් ඒකනායක මහතා. ඉතින් අද දවසේ ඔබට තවත් එක් ව්‍යාකරණ පාඩමක් කතා කිරීම සඳහා හදුවේ පුතේ මම තිලක් ඒකනායක මහතාට ආරාධනා කරනවා. ආයිබුවන් තිලක් සර්.
ආයිබුවන් සුගස්ස. ආයිබුවන් දරුවනේ, ඔබ සියලු දෙනාම අදත් අපි රජරට සේවයේ ඔබ වෙනුවෙන් සූදානම් කරලා තියෙන මේ පාඩම් මාලාවේ එක් සුවිශේෂී පාඩමකට සම්බන්ධ කර ගන්නවා. අපි දන්නවා 10-11 ශ්‍රේණිවල අපේ දුවදරුවෝ මේ පාඩම් මාලාවට ඉතා සක්‍රියව සම්බන්ධ වන බව. ඉතින් දරුවනේ, අද මම ඔගලොත් එක කතා කරන්න සූදානමින් ඉන්නේ අපේ ප්‍රශ්න සිංහල භාෂාව හා සාහිත්‍යමේ ප්‍රශ්න පත්‍ර 3 දෙවෙනි ප්‍රශ්න පත්‍රයේ ඊටාම සුවිශේෂී කොටසක් සම්බන්ධයෙන්. අපි දන්නවා, අපි දුවල පුතාලා හොඳින්ම දන්නවා සිංහල භාෂාව හා සාහිත්‍ය ප්‍රශ්න පත්‍රයේ කොටස් 3කින් සමන්විතයි. පළවෙනි කොටස කෙටි ප්‍රශ්න 40කින් සමන්විත ප්‍රශ්න පත්‍රයක් ලකුණු 40ක් ඒට ලැබෙනවා. ප්‍රශ්නයක් සඳහා වර්ණ 4ක් ලබා දීලා නිවැරදි වර්ණය තෝරන්නයි තියෙන්නේ. පැයක කාලයක් ඔබට ඒ සඳහා ලැබෙනවා. ඒකම දෙවෙනි ප්‍රශ්න පත්‍රය ව්‍යාකරණ ප්‍රශ්න පත්‍රය. එය අනිවාර්ය ප්‍රශ්න 5කින් සමන්විතයි. ඒ ප්‍රශ්න 5ට ඔබ උත්තර සැපිය යුතුයි පැය දෙකක කාලයක් ඇතුළත. ඉතින් මේ ප්‍රශ්න පත්‍රයේ පැය දෙකක කාලයක් ඇතුළතදී පිළිතුරු සැපිය යුතු මේ ප්‍රශ්න පත්‍රයේ ප්‍රශ්න පහක් අඩංගුයි. ඒ ප්‍රශ්න පහ පළමු ප්‍රශ්නය කෙටි ප්‍රශ්නයන්ගෙන් යුක්ත ප්‍රශ්නයක් ලකුණු 20ක් ලැබෙනවා. දෙවෙනි ප්‍රශ්නයේ රචනය, තුන්වෙනි ප්‍රශ්නයේ සාරාංශය, හතර අවබෝධ ප්‍රශ්නයක්, පස්වෙනි ප්‍රශ්නයේ විදිහට ප්‍රායෝගික ලේඛන ප්‍රශ්නයක් තමයි ලැබෙන්නේ. ඉතින් අපි අද ඔබත් එක්ක සාකච්ඡා කිරීමට බලාපොරොත්තු වෙන්නේ මේ දෙවෙනි ප්‍රශ්න පත්‍රයේ දෙවන ප්‍රශ්නය. ඒ කියන්නේ රචනය සම්බන්ධ කාරණා. විශේෂයෙන් දරුවනේ, මේ රචනය සම්බන්ධ ප්‍රශ්නය මේ ප්‍රශ්න පත්‍රයේ වැඩිපුරම ලකුණු ලැබෙන ප්‍රශ්නය. ලකුණු 25ක් ඔබට ලැබෙනවා මේ ප්‍රශ්නෙට පිළිතුරු සැපයුවොත්. නිවැරදිව ලබන පිළිතුරකට ලකුණු 25ක් ලැබෙනවා. ඒ කියන්නේ ලකුණු 85න් වැඩි ප්‍රමාණයක් ලැබෙන ප්‍රශ්නේ තමයි මේ ප්‍රශ්නේ. ඉතින් ඒ විතරක් නෙවෙයි රචනයක් ඉතා හොඳින් ලියන්න පුළුවන් නම් ඉතා හොඳට රචනයක් නිර්මාණය කරගන්න පුළුවන් නම් ඔබගේ වෙනත් අධ්‍යාපනික කාරණා සඳහා විශේෂයෙන් ඔබ ලියන වෙනත් විෂයන් සඳහාත් මේ ඉතාම වැදගත් කාරණයක් වෙනවා. ඉතින් මම මුලින්ම මේ රචනා ප්‍රශ්නේ ඔබට ලැබෙන ලකුණු පිළිවෙල ගැන ඔබව දැනුවත් කරලා ඉන්නම්. ඔබට අවශ්‍ය නම් මේවා සටහන් කර ගන්න පුළුවන්. ඒ වගේම දරුවනේ උතුරුමැද පළාත් අධ්‍යාපන දෙපාර්තමේන්තුව විසින් ඔබට ලබා දීලා තියෙනවා නිදහසේ කියවා ලියමු කියලා පොත් කට්ටලයක්. මෙහි භාෂාව රිසිසේ වර්ණ ගැන්වීමට කියලා මාතෘකාවෙන් ඔබට ලැබිලා තියෙන පොත මේ සඳහා ඉතා හොඳින් පරිහරණය කරන්න පුළුවන්. මේ රචනා වර්ගයේ ප්‍රශ්නෙට ඉතාම හොඳට පිළිතුරු සැපීමටත් ලකුණු නිවැරදිව ලකුණු ලබා ගැනීමටත් ඔබට එය ඉතාම උපකාරී වෙනවා. ඒ නිසා ඉතා ඉක්මනින් ඔබ අතට එපත් වෙලා නැත්තම් එය හොයාගෙන එය අධ්‍යයනය කරන්න කියලාත් මේ අවස්ථාවේදී මම ඔබට යෝජනා කරනවා. අපි මේ රචනයේ ලකුණු පිළිවෙල මුලින් මතක් කරමු. දුවේ පුතේ රචනය සඳහා මේ ලකුණු 25 ලකුණු කාණ්ඩ 3ක් යටතේ ඔබට ලැබෙනවා. ඔබට අවශ්‍ය නම් මේ සටහන් කරගන්න පුළුවන්. මාතෘකාවට අදාළව නියමිත වචන ගණනට සාරවත්ව ලිවීම සඳහා ලකුණු 8ක් ලැබෙනවා. ලකුණු 8ක් ලැබෙන්නේ මාතෘකාවට අදාළව නියමිත වචන ගණනට සාරවත්ව ලිවීම සඳහා. ඊළඟට ඔබගේ උසස් ප්‍රකාශන ශක්තිය, සංවිධානය, ස්වීයත්වය, නිර්මාණාත්මක භාෂාව හා ව්‍යක්ත ලේඛනය කියන කාරණාවලට ලකුණු 12ක් ලැබෙනවා. එතකොට බලන්න මේ ලකුණු 25 වැඩි ලකුණක් ලැබෙන කාරණ. උසස් ප්‍රකාශන ශක්තියක් තියෙන්න ඕනේ වගේ රචනෙයි. සංවිධානය. ඉතා හොඳින් මේ රචනය සංවිධානය කරලා තියෙන්න ඕනේ. ස්වීයත්වය. ඔබගේ ස්වාධීන දක්ෂතාවයන් මතුවලා පේන්න ඕනේ. නිර්මාණාත්මක භාෂාව සහ ව්‍යක්ත ලේඛනය. දැන් මේ පොඩ්ඩක් පැහැදිලි කරනවා නම් අපේ සමහර දුවලා පුතාලා ලේඛනයේදී කටවහර එහෙම නැත්නම් ග්‍රාම්‍ය භාෂාවල් ලේඛනයට අදාළ නොවන වචන භාවිත කරනවා. උක්තාඛ්‍යාත පද සම්බන්ධයෙන් නිවැරදිව භාවිත කරන්නේ නැහැ. අන්න ওই කාරණා ගැන සැලකිලිමත් වීම තමයි මේ ව්‍යක්ත ලේඛනය කියලා කියන්නේ. ඒ කාරණා ටිකට අපිට ලකුණු 12ක් ලැබෙනවා. ඊළඟට ඡේද බෙදීම, සම්මත ව්‍යාකරණ, අත් අකුරු විරාම ලක්ෂණ භාවිතය හා පද බෙදීම. නැවත වතාවක් මම කියන්නම්. ඡේද බෙදීම, සම්මත ව්‍යාකරණ, අත් අකුරු විරාම ලක්ෂණ හා පද බෙදීම කියන කාරණා සඳහා ලකුණු 5ක් ලැබෙනවා. එතකොට දුවේ පුතේ මේ සමස්ත ලකුණු 25 බෙදෙන්නේ මෙන්න මේ කියන කොටස් වලට. ලකුණු 8ක්, 12ක්, 5ක් විදියට තමයි ඔබගේ ලකුණු බෙදෙන්නේ. මේ සියලු දක්ෂතා එකතු වුණාම තමයි අර ලකුණු 25 ඔබට ලැබෙන්නේ. ඉතින් දුවේ පුතේ මම සඳහන් කරේ මේ ප්‍රශ්නය සඳහා ලකුණු ලැබෙන පිළිවෙල. ඔබ ඒ අවධාරණයට ලක් කරගත යුතු කාරණයක්. එතකොට ඔබට ඉතා හොඳින් ඒ ලකුණු ටික ලබා ගන්න මහන්සි වෙන්න පුළුවන්. ඊළඟට මේ රචනා ලිවීමේදී අපි අවධාරණයට ලක් කරගත යුතු කාරණා කීපයක් තියෙනවා. එකක් තමයි තේමාවට අදාළ බව. අපේ දුවලා පුතාලාට අවශ්‍ය නම් මේවා සටහන් කරගන්න පුළුවන්. රචනයක් ලියන අවස්ථාවකදී මම රචනයක් ලියන ආකාරයත් පැහැදිලි කරනවා. රචනයක් ලියන අවස්ථාවේදී ඔබට මේ කරුණු මේ ලියා ගන්නා කරුණු මතකයට කැඳවාගෙන ඉතා හොඳ රචනයකට ප්‍රවේශයක් ගන්න පුළුවන්. පළවෙනි කාරණේ තමා තේමාවට අදාළ බව. ඒ කියන්නේ අපට ලබා දෙන මාතෘකාව අදාළ මාතෘකාව ඉතාම හොඳින් ග්‍රහණය කරගෙන ඊට අදාළම කාරණා ඔබගේ රචනාවට අඩංගු කරගත යුතුයි. අපි දන්නවා 10 පන්තියේ දුවල පුතාලටත් 11 ශ්‍රේණියේ දුවල පුතාලටත් මේ දෙවෙනි ප්‍රශ්නේ රචනයේ ප්‍රශ්නෙට ප්‍රශ්න පත්‍රයේ ඉන්නේ පොඩි ඡේද කීපයක්. ඡේද 4ක් දෙනවා, කුඩා ඡේද 4ක්. ඔබ ඒ ඔබ කැමති ඡේදයක් කියවලා ඒ ඡේදයේ මාතෘකාවක් හදාගෙන ඒකට තමා රචනය ලියන්න ඕනේ. එතකොට ඒ ඔබ සකස් කරගන්න මාතෘකාවට අදාළව ඒහි තේමාවට අදාළව කරුණු ඉදිරිපත් කිරීමට වග බලා ගත යුතුයි. ඊළඟට කිසියම් සැකිල්ලක් ඔබ නිර්මාණය කරගත යුතුයි. මම කලින් මතක් කරා අර ලකුණු ලැබෙන පිළිවෙලේදී ලකුණු පහක් ලැබෙන කාරණය සම්බන්ධයෙන් මම කතා කරේ. මම ඒ වෙලාවේ ඔයගලොන්ට මතක් කරේ ලකුණු පහ ලැබෙන අවස්ථාවේදී ඡේද වෙන් කිරීම අත්‍යවශ්‍ය කාරණයක්. එතකොට ලකුණු පහ ඡේද බෙදීම, සම්මත ව්‍යාකරණ, අත්අකුරු, විරාම ලක්ෂණ, පද බෙදීම කියන මේ කාරණා වලින් තමයි සම්පූර්ණ වෙන්නේ. එතකොට රචනයේ ඡේද වෙන් කිරීම කියන කාරණයක් ඔබගේ අවධානයට ලක්විය යුතුම කාරණයක්. ඒ සමගම අපි මතක තබා ගන්න ඕන තවත් කාරණයක් තියෙනවා. මේ රචනයේ වචන ගණන ඔබට ලබා දෙන රචනය සඳහා වචන 250කට ආසන්න රචනයක් ඔබ ලිවිය යුතුයි. දැන් මෙහිදී අර ලකුණු ලැබෙන පිළිවෙල අපේ මුළු ලකුණු සංඛ්‍යාව ලකුණු 25ක් නේ. එතකොට මේ ලකුණු 25න් වචන මේ කියන වචන ප්‍රමාණයට වඩා අඩු වචන ප්‍රමාණයකින් ඔබ රචනය ලිව්වොත් ඔබට ලැබෙන මුළු ලකුණු ප්‍රමාණයෙන් යම්කිසි ලකුණක් අඩු වෙනවා. ලකුණු 3ක පමණ ප්‍රමාණයක් සමස්ත ලකුණෙන් අඩු වෙනවා. එතකොට ඒ ගැනත් ඔබගේ අවධානය යොමු විය යුතුයි. ඒකම දැන් රචනයක් ලියද්දී ඒ රචනය සඳහා ඔබ තෝරා ගන්න මාතෘකාවට ප්‍රමාණවත් විදිහේ කරුණු ඒක රාශි කරගන්න ඕනේ. ඒකම දුවේ පුතේ රචනා මාතෘකා ලබා දෙද්දී විභාගෙදී වඩාත් සැලකිල්ලට ගන්න කාරණා කීපයක් තියෙනවා. ඒ තමා කාලීන තොරතුරු සම්බන්ධයෙන් ඔබගේ අවධානය කොයිතරම්ද කියන එක පිළිබඳව යම්කිසි අවධානයක් විභාග ප්‍රශ්න පත්‍ර සකස් කරන වියතුන්ගේ තියෙනවා. ඒ නිසා මේ කාලීනව යම් යම් කාරණා තියෙනවා. දැන් මේ කාලේ නම් අපි දන්නවා මේ කොරෝනා වසංගතයත් එක්ක තමයි අපි ජීවත් වෙන්නේ. මේ නිසා අධ්‍යාපනික, ආර්ථික, දේශපාලනික යම් යම් වෙනස් වීම් ගැටලු සමාජෙ නිර්මාණය වෙලා තියෙනවා. එතකොට මේ සම්බන්ධයෙන් ඔබගේ අවධානයත් අනිවාර්යයෙන්ම යොමු විය යුතුයි. එතකොට අපට පුළුවන් කලින්ම රචනයක් එනවා කියලා අපි දැන් දන්නවනේ. ඒ නිසා කලින්ම ඊට සූදානම් වෙලා අවශ්‍ය කරුණු තොරතුරු එකතු කරගෙන තියාගන්න පුළුවන්. එමම සඳහන් කළේ මාතෘකාවේ ප්‍රමාණවත් කරුණු ඒකරාශී කිරීම සම්බන්ධයෙන්. ඊළඟට මේ කරුණු එකතු වීම විතරක්ම රචනයකට වැදගත් වෙන්නේ නැහැ. මේ එකතු කරගත්තු කරුණු කිසියම් සංවිධානාත්මකව කිසියම් ගලා යාමක් ඔස්සේ ඉදිරිපත් කිරීමට ඔබට හැකියාව තියෙන්න ඕනේ. විශේෂයෙන් රචනා ලිවීමේදී කිසියම් ආකෘතියක් ඒ සඳහා භාවිත කළ යුතුයි. මම ඒ සඳහා ඔබව දැනුවත් කරනවා. ඔබට මේ ආකෘතියකට ගැළපෙන විදිහට රචන ලියන්න පුළුවන් වුණොත් ඔබට අර මම කලින් සඳහන් කරපු ඒ ලකුණු විග්‍රහයන් යටතේ මුළු ලකුණු 25ම ලබා ගන්න පුළුවන් වෙනවා. එතකොට දැන් අපට ලැබෙන මේ රචනා විවිධ කොටස් වලට තේමා වලට බෙදෙනවා. ඒ ප්‍රධාන තේමා පිළිබඳව ඔබගේ අවධානය යොමු කරන්න මම කැමතියි. පහුගිය විභාගවලදී විවිධ වර්ගයේ රචනා අපට ලැබිලා තියෙනවා. ක්‍රීඩාව සම්බන්ධයෙන්, කලාව සම්බන්ධයෙන්, ආගමික සංකල්ප සම්බන්ධයෙන්, පරිසරයේ මේ විවිධ අපට වඩාත් සමීප සහ අපි වඩාත් කතාබහට යොමු කරන කාරණා අපේ රචනා සඳහා මාතෘකා විදිහට අපට ලැබිලා තියෙනවා. ඉතින් දරුවනේ පළවෙනි කාරණේ තමයි ඔබට ලැබෙන මං කිව්වා ප්‍රශ්න පත්‍රයේ ඔබට ලැබෙනවා කොටස් හතරක් කෙටි ඡේද හතරක් උදාහරණයක් විදිහට මෙන්න මෙහෙම එක මතක් කරන්න පුළුවන් ඔබට ලැබෙන දෙවෙනි ප්‍රශ්න පත්‍රයේ විග්‍රහ වෙන්නේ පැහැදිලි කරන්නේ මෙහෙම පහත දැක්වෙන අයන්න ආයන්න ඊ මේ කියන විස්තර අතුරෙන් එකක් තෝරාගෙන වචන 250කට නොඅඩුවනසේ රචනයක් ලියන්න. ඒකම උපදෙස් දෙනවා අපට මෙහෙම වරහන් තුල ඇති අක්ෂරය ඔබේ උත්තර පත්‍රයේ ලියා රචනය ලිවීම ආරම්භ කරන්න. රචනය සඳහා යෝග්‍ය මාතෘකාවක්ද යොදන්න. එතකොට මේ කොන්දේසි අපි අනිවාර්යයෙන්ම සම්පූර්ණ කරන්න ඕනේ. අපට ලැබෙන අයන්න ආයන්න යන්න යන්න කියලා මේ කොටස් හතරක් අතුරෙන් අපට ලැබෙන විස්තර අපේ රචනාව සඳහා යොදා ගන්න පුළුවන්. ඔබ තෝරා ගන්නේ අයන්න නම් අ අකුර යටතේ තියෙන අක්ෂර යටතේ තියෙන තොරතුරු නම් ඉතා හොඳින් ඒ කියවලා ඔබට පුළුවන් ඒ සඳහා මාතෘකාවක් නිර්මාණය කරගන්න. දැන් උදාහරණයක් විදිහට දරුවනේ මෙන්න මෙහෙම විස්තරයක් තිබුණොත් පහත දැක්වෙන අ විස්තරය කියවා රචනයක් ලියන්න රචනය සඳහා යෝග්‍ය මාතෘකාවක් යොදන්න කියලා ඔබට ලැබුණොත් අපි කොහොමද මාතෘකාවක් යොදන්නේ කියලා අපි මුලින් සලකලා බලමු. මෙන්න මෙහෙම විස්තරයක් දෙන්න පුළුවන්. ශ්‍රී ලංකාවේ වනාලි බෝවීමේ ප්‍රවණතාව ඔබට අවශ්‍ය නම් ලියාගන්න පුළුවන්. ලියාගන්න පුළුවන් විදිහට මම මේ ටික කියවන්නම්. ශ්‍රී ලංකාවේ වනාලි බෝවීමේ ප්‍රවණතාව ඉහළ යෑම හා ඔවුන් පාලනය කිරීමේ ක්‍රමෝපායයන් ඔවුන් පාලනය කිරීමේ ක්‍රමෝපායයන් පිළිබඳව මේ දිනවල විවිධ අදහස් පළවේ බොහෝ කාලයක පටන් මෙරට පවතින අලි මිනිස් ගැටුම හේතුවෙන් අලින්ගේ සහ මිනිසුන්ගේ ජීවිත මෙන්ම දේපලවලටද සිදුවන හානිය ගණනය කළ නොහැකි තරම්ය. ජීවිත මෙන්ම දේපලවලටද සිදුවන හානිය ගණනය කළ නොහැකි තරම්ය. එනිසා වන අලි උවදුරු මෙරටට සම්පතක් ලෙස යොදා ගැනීම උපක්‍රම පිළිබඳව පරිසරවේදීන්ගේ අවධානය යොමු විය යුතුය. මෙන්න මේ විදිහට තමා දරුවනේ අපට රචනය ලිවීම සඳහා මාතෘකාවක් තෝරා ගැනීමට ඡේදයක් ලබා දෙන්නේ. කෙටි ඡේදයක් මේ විදිහට කොටස් හතරක් තියෙනවා. දැන් මං කියවපු ඔබ ඇතැම් විට ලියා ගන්නා ලද මේ කොටසට ඔබ මාතෘකාවක් සැකසිය යුතුයි. ඉතා හොඳින් කියවලා වඩාත් මේන් අවධාරණයට ලක්වන කාරණේ ඔබගේ මාතෘකාව බවට පත්කරගත යුතුයි. දැන් අපි කියවපු කොටසට අපිට පුළුවන් මාතෘකා කීපයක් යෝජනා කරන්න. ඇතැම් විට ඔබ මේ මාතෘකාවක් සඳහන් කරලත් ඇති. අපිට පුළුවන් මෙහෙම ලියන්න, වනාලි මේ රට සම්පතක් බවට පත්කර ගැනීමේ උපක්‍රම. ඒ විදිහේ මාතෘකාවක් යදන්න පුළුවන්. එහෙම නැත්නම් අලිමිනිස් ගැටුම් නිසා ඇතිවන හානි. එහෙම ලියන්න පුළුවන්. වනාලි වර්ධනය පාලනය කිරීමේ ක්‍රමෝපාය. එහෙම ලියන්න පුළුවන්. එතකොට ඊට වඩා වෙනස් විදිහටත් ඔබට ලියන්න පුළුවන්. මේ සඳහා මාතෘකාවක් අපි කරන්න ඕන පළවෙනි කාරණේ තමයි මෙන්න මෙහෙම මාතෘකාවක් සකසා ගැනීම. ඊළඟට මේ අපි සකස් කරගත්තු මාතෘකාවට කරුණු එකතු කරගන්න ඕන. දැන් මේ කරුණු එකතු කර ගැනීමෙත් ඉතා පහසු කාරණයක් තියෙනවා දරුවනේ. ඔබට පුළුවන් මේ මාතෘකාව ප්‍රධාන කාරණා තුනක් යටතේ, කොටස් තුනක් යටතේ සකස් කරන්න. මින් අදහස් කරන්නේ ඡේද තුනක් පමණක් ලියවිය යුතුයි කියන එක. ඡේද ප්‍රමාණය වෙනස් වෙන්න පුළුවන්. නමුත් ප්‍රධාන කාරණා තුනක් යටතේ මේ පැහැදිලි කරන්න පුළුවන් මේ විදිහට. පළවෙනි කාරණේ තමයි රචනයේ ආරම්භය. මේක පුළුවන් පළවෙනි ආරම්භක ඡේදයක් විදිහට කෙටි ඡේදයකින් ඔබගේ කාරණේ පැහැදිලි කරන්න. මෙහිදී ඔබ වඩාත් අවධානයට ලක් කරගත යුතු කාරණයක් තියෙනවා. මේ සඳහා සුදුසුම අදහස් ඔබ රචනය සඳහා මේ ඡේදය සඳහා භාවිත කළ යුතුයි. විශේෂයෙන් ඔබ හැම වෙලේම කල්පනා කරන්න ඕනේ පාඨකයාගේ, ඒ කියන්නේ ඔබ රචනය ලියන්නේ කාට හරි කියවන්න. එතකොට ඔහු පාඨකයා පාඨකයාගේ, එහෙම නැත්නම් අපි දන්නවා මේක අපේ රචනයේ නිරීක්ෂණය කරන්නේ පරීක්ෂකවරයෙක්, බලන්නේ පරීක්ෂකවරයෙක්, ඔහුගේ අවධානය, කුතුහලය මේක වැඩි වෙන විදිහට බොහොම අර්ථවත් ඡේදයක් ලිවීම තමයි වඩා සුදුසු. අපේ දරුවෝ යම් ප්‍රමාණයකට මේ කාරණේ දන්නවා. 9 ශ්‍රේණියේ 10 ශ්‍රේණියේ මුල් කාලවලදීත් අපි රචනා ලියලා තියෙනවා. එතකොට වඩාත් හොඳින් අවධානයට ලක් කරගත යුතු කාරණේ තමයි රචනයේ ආරම්භයේදී ලියන ඡේදය වඩා සුදුසුම අදහස්, හොඳම අදහස් වලින් සම්පූර්ණ කරන්න ඕනේ. එතකොට අර පරීක්ෂකවරයාගේ, එමෙ නැත්තම් පාඨකයාගේ අවධානය වඩා හොඳින් ඒට යොමු වෙනවා. ඔබට වඩා හොඳ ප්‍රවේශයකින් රචනය ලියන්න පුළුවන්. ඒ තමයි දරුවනේ රචනයේ ආරම්භය සම්බන්ධ කාරණේ. එතකොට දැන් අපි කතා මාතෘකාවක් අපි දැන් කතා කරානේ. අපි එකට මාතෘකාවකුත් තිබ්බා, අලි මිනිස් ගැටුම් නිසා ඇතිවන හානි, වනාලි මෙරට සම්පත බවට පත් කර ගැනීම උපක්‍රම. ඔන්න ඔය වගේ මාතෘකාවකට හොඳම කාරණා ටික අපි පිළිගස්සන්නේ කොහොමද? එතකොට පළවෙනි ඡේදයේදී, ආරම්භක ඡේදයේදී අපි ඒ කාරණේ පැහැදිලි කරනවා. ඊළඟට දෙවෙනි කාරණේ විදිහට මේ රචනයේ මැද කොටස, අපි ඒකට රචනයේ බඳ කියනවා, රචන අවයේ ශරීරය කියනවා, විවිධ නම් අපි ඒකට යොදනවා. මේ රචනයේ ආරම්භක ඡේදයෙන් පස්සේ එන්නේ රචනයේ මැද කොටස. මේ තමයි අපේ රචනයේ වඩාත් සවිස්තරාත්මකව කරුණු පැහැදිලි කරන කොටස. එතකොට මේ කොටසදී ඔබට පුළුවන් විවිධ ඡේද යටතේ ඔබගේ කාරණේ වඩා සවිස්තරව පැහැදිලි කරන්න. දැන් වනාලි මෙරට සම්පතක් බවට පත් කර ගැනීමේ උපක්‍රම කිව්වහම පළවෙනි ඡේදයේදී අපිට පුළුවන් වනාලි සම්බන්ධයෙන්, ඔවුන්ගේ විශේෂත්වයන් සම්බන්ධයෙන්, මේ රටට ඔවුන්ගෙන් ඇති වටිනාකම් සම්බන්ධයෙන්, මේ ඉතාම වැදගත් කාරණා සම්බන්ධයෙන් ප්‍රවේශයක් ගන්න. ඊට පස්සේ ඔබට පුළුවන් අර රචනයේදී වඩා අවධාරණයට ලක් කරන මේ රට සම්පතක් බවට පත් කරගන්නේ කොහොමද? දැන් ඔය සම්පතක් බවට පත් කරගන්නේ කොහොමද කියන කාරණේ අපට පුළුවන් මේක දරුවනේ හොඳට මතක තියාගන්න. ඕනෑම රචනයක අපට කතා කරන්න පුළුවන් කාරණා දෙකක් තියෙනවා. හොඳ නරක, ඍණාත්මක කාරණා සහ ධනාත්මක කාරණා. කළ යුතු දේ සහ නොකළ යුතු දේ. වටිනාකම් සහ නොවටිනාකම් ඔන්න ඔය විදිහට අපිට පුළුවන් ඒකේ පාර්ශවයන් දෙකක් බෙදා ගන්න. දැන් අපිට මේ මාතෘකාවෙත් පුළුවන් වනාලි සම්පතක් විදිහට පාවිච්චි කරනවා නම් වනාලි සම්පතක් බවට පත් කරගන්නවා නම් ඒ සඳහා අප භාවිත කළ යුතු කරුණු මොනවාද නොකළ යුතු කරුණු මොනවාද ඔන්න කොහොම කටු කාරණා දෙක පැහැදිලිව වෙන් කරගෙන ඒ යටතේ විවිධ ඡේද යටතේ ඒවා පැහැදිලි කරනකොට ඔබගේ රචනයේ අර බඳ කොටස රචනා ශරීරය ඉතා හොඳ එකක් සම්පූර්ණ එකක් බවට පත් වෙනවා. ඒ විතරක් නෙමෙයි දැන් අපේ අපි පොඩි ගැටලුවකත් ඉන්නවනේ මේ රචනයේ වචන 250කට වඩා වැඩි විය යුතුයි. ඒකම රචනයේ බොහොම සාරවත් එකක් බවට පත් විය යුතුයි. රචනෙන් අපි අදහස් කරන කාරණේ කියවිය යුතුයි. එතකොට ඔය කියන කාරණා ඔන්න ඔය රචනයේ බඳ කොටසෙන් තමා රචනයේ ශාරීරික කොටසෙන් තමා ඉස්මතු කරලා කරන්න පුළුවන් වෙන්නේ. ඉතින් මම ඔබට යෝජනා කරන්නේ මේ කාරණය සඳහා ඔබට පුළුවන් අර රචනයේ මූලික තේමාවේ තියෙන කාරණේ කොටස් දෙකකට බෙදාගෙන දැන් වනාලි සම්පත කොහොමද මෙරට සම්පතක් බවට පත් කරගන්නේ කියන කාරණේ විග්‍රහ කරනවා නම් ඒ සම්බන්ධයෙන් තියෙන ඔබගේ යෝජනා ඒ සම්බන්ධයෙන් ඇති බාධා මෙන්න මේවා කොටස් විදිහට ලකුණු කරගෙන ඒවා විස්තර කිරීමෙන් ඔබට පුළුවන් ඉතා හොඳින් මේ පැහැදිලි කරන්න. ඒකම දරුවනේ 10-11 ශ්‍රේණි දරුවෝ නිසා ඔබට තවත් මේ රචනයේ ලිවීමට පහසුවක් මේ රචනා ප්‍රශ්නේ තුලම තියෙනවා. ඒ තමා දැන් අපි තෝරාගන්නේ මේ වනාලි සම්බන්ධ සිදුවීම නම් ඒ පැහැදිලි කරන ඡේදයක් තියෙනවනේ. මේ ඡේදය ඉතා හොඳින් බැලුවොත් ඔබට ප්‍රවේශයන් ලබා ගන්න පුළුවන් කීපයක්. ඔබගේ රචනයේ බඳ කොටස පැහැදිලි කිරීම සඳහා විස්තර කර යුතු ඡේද ගණනාවක් අවශ්‍යනේ. එතකොට ඒ ඡේද ගණනාවට අවශ්‍ය කරුණු මේ කොටසේ තියෙනවා. දැන් ඔබ මම කලින් කියවපු කොටස ලියාගත්තනම් බලන්න එහි තියෙනවා ශ්‍රී ලංකාවේ වනාලි බෝවීමේ ප්‍රවණතාව ඉහළ යාම හා ඔවුන් පාලනය කිරීමේ ක්‍රමෝපායන්. ඊළඟට තියෙනවා බොහෝ කාලයක පටන් මෙරට පවතින අලි මිනිස් ගැටුම් හේතුවෙන් අලින්ගේ හා මිනිසුන්ගේ ජීවිත මෙන්ම දේපොළට හානි සිදුවීම. ඒකම තියෙනවා වනාලි මෙරට සම්පතක් බවට පත් කර ගැනීම උපක්‍රම පිළිබඳ පරිසරවේදීන්ගේ අවධානය යොමු වෙන්න ඕන කියන කාරණේ. එතකොට දැන් මේ රචනයේ තුලම ඔබට ප්‍රවේශයන් ගණනාවක් දීලා තියෙනවා. ඉතාම සූක්ෂම විදිහට මේ රචන ඡේදය කියවනවා නම් ඔබට පුළුවන් ඔබගේ මේ බඳ කොටස සම්වර්ධනය කරගන්න අදාළම කාරණා ටික මේන් උලුප්පලා ගන්න. එතකොට දරුවනේ වෙන කාරණා දෙකක් දැන් සම්පූර්ණ වෙනවා. රචනයේ ආරම්භක ඡේදය ඉතාම සස්ත්‍රීක හොඳ අදහස් සහිත ඡේදයකින් ප්‍රවේශය ගන්න. ඒක ලොකු ඡේදයක් වෙන්න ඕනේ. ඔබට සීමාවක් තියාගන්න ඕන නම් කිටි වාක්‍ය පහක් හයක් ප්‍රමාණවත් එහෙම ආරම්භයක් ගන්න. ඊට පස්සේ ඔබ වෙනම සටහන් කරගන්න මොනවද මම මේ බඳ කොටසේ පැහැදිලි කරන කාරණා මාතෘකාවට අදාළව. ඒ සටහන් කරගත්තු කාරණා එකින් එක ඡේද යටතේ විස්තර කරමින් රචනයේ ලියාගෙන යන්න. දැන් මෙහෙම රචනේ ලියද්දී අපේ දරුවන්ට සිදුවන යම්කිසි අවහිරතාවයක් තියෙනවා ඔබට මේ විභාගයේදී මේ ලකුණු ලැබෙන පිළිවෙල හා සමස්ත ප්‍රශ්න පත්‍රයට උත්තර ලිවීම සම්බන්ධයෙන් ඇතිවන ගැටලුවක් තියෙනවා. ඒ කාලය පිළිබඳ ගැටලුව. කාල කළමනාකරණය කියන එක නිසි ආකාරව කරගන්න බැරි වුණොත් අපට නියමිත වේලාවට නියමිත ප්‍රශ්න ගන්නට පිළිතුරු සපයන්න බෑ. එහෙම වුණොත් විභාගයේදී අපි බලාපොරොත්තු වෙන සාමාර්ථය අපට ලබා ගන්න පුළුවන් වෙන්නේ නැහැ. ඒ හින්දා දරුවනේ මම ඔබට යෝජනා කරනවා මේ රචනය වචන 250කින් ලියන රචනය ලිවීම සඳහා ඔබ නිශ්චිත කාලයක් සීමා කරගන්න. දැන් ප්‍රශ්න පහක් තියෙනවා, පැය දෙකක් තියෙනවා. එතකොට රචනයක් සඳහා සාමාන්‍යයෙන් විනාඩි 40ක් පැය භාගයක් විතර කාලයක් ඔබ මිඩංගු කළ යුතුයි. එතකොට ඔබට පුළුවන් මේ සඳහා දීර්ඝව අභ්‍යාසය දෙන්න. ඒ සඳහා තමයි මම කලිනුත් යෝජනා කරේ උතුරු මැද පළාත් අධ්‍යාපන දෙපාර්තමේන්තුව නිදහසේ කියවා ලියමු කියලා ඔබ අතට ඉතා වටිනා පොතක්පත් කරලා තියෙනවා. මෙහි තියෙනවා මේ රචනා ආදර්ශ රචනා සහ ඔබ ලිවිය යුතු රචනා. ඔබ මේ අභ්‍යාසය ඉතා හොඳින් කරනවා නම් ඔබට පුළුවන් නිසි පරිදි කාලය කළමනාකරණය කරගෙන විභාගයේදීත් ඉතාම හොඳ රචනයක් ලියන්න. ඒකම දරුවනේ රචනා ලිවීම ඔබට විභාගයේදී ලකුණු 25ක ඉලක්කයකට යාම මෙන්ම ඔබගේ ජීවිතේ ඉතාම හොඳ ශාස්ත්‍රීය කටයුතු සඳහාත් හොඳ ලේඛකයන් වීම සඳහාත් හොඳ නිර්මාණකරුවන් වීම සඳහාත් හොඳ ප්‍රවේශයක් වේවි. හොඳ රචනා ලිවීම. එතකොට රචනයක අවස්ථා තුනක් තියෙනවා කියලායි මම පැහැදිලි කරමින් ඉන්නේ. එකක් රචන ආරම්භය කෙටි ඡේදයකින් මාතෘකාව හොඳින් පැහැදිලි කරන්න. ඊට පස්සේ රචනා බඳ රචනා ශරීරය අදාළ කොටස් ඡේදවලට කඩලා පැහැදිලි කරන්න ඔබට කිව යුතු කාරණේ. ඊළඟට මෙයත් අවධානයට ලක් කරගත් යුතුම කාරණයක් රචනයේ අවසානය. දැන් අපේ සමහර දරුවෝ අපි දැකලා තියෙනවා රචන ලියලා වෙලාව සම්බන්ධයෙන් ඒගොල්ලෝගේ අවධානය නැතිකම හෝ යම්කිසි කාරණයක් නිසා රචනය අවසන් කරන්න උත්සාහ කරන්නේ නැහැ. හැබැයි මතක තියාගන්න ඕන කාරණයක් තමයි මේ සම්පූර්ණ වෙන්නේ ඔබගේ රචනය සම්පූර්ණ වෙන්නේ ඔබ ඒ ලියලා අවසන් කළයින් පස්සේ. ඒ නිසා ලියන ලද මාතෘකාව මගින් එලි කෙරෙනු අදහස් කුළු ගැන්වෙන විදිහට, ඒ කියන්නේ හිතට හොඳට කා වැදෙන විදිහට අවසාන ඡේදය නිර්මාණය වෙන්න ඕනේ. එතකොට අර මම මුලින් කිව්වේ මුල ඡේදය වගේම අවසාන ඡේදයත් ඊටාම ප්‍රබල ඡේද දෙකක් බවට පත් විය යුතුයි. ඒකම මේ යටතේ ඔබට ඔබගේ නිගමනය ඉදිරිපත් කරන්න පුළුවන්. ඒකම පාඨකයා මේ ඡේදය කියවලා අවසානයේ කිසියම් තෘප්තියකට පත් වෙන විදිහට, ඔහු කිසියම් පාඨකයාත් කිසියම් නිගමනයකට පත් වෙන විදිහට ඔබගේ රචනය අවසන් කරන්න පුළුවන් වෙන්න ඕන. ඔබට පුළුවන් නිගමනයකින්, යෝජනාවකින්, කිසියම් ප්‍රාර්ථනාවකින් මේ රචනයේ අවසන් කරන්න. ඒ සඳහා අර සමස්ත රචනයේ ඔබ ලියන ලද සමස්ත රචනයේ තොරතුරු ඔබට එකතු කරලා මෙහි ලියන්න පුළුවන්. ඉතින් දරුවනේ නැවත වතාවක් මම කියපු කාරණය ඔබට පැහැදිලි කරනවා. රචනාව අපේ ප්‍රශ්න පත්‍රයේ තියෙන සුවිශේෂී ප්‍රශ්නයක්. මේ සමස්ත ප්‍රශ්න පත්‍ර තුනේම එක ප්‍රශ්නයකට වැඩිපුරම ලකුණු හම්බෙන්නේ රචනා ප්‍රශ්නයට. ලකුණු 25ක්. ඒ අනිවාර්ය ප්‍රශ්නයක්. ඒ නිසා මේ රචනා ලිවීම සම්බන්ධයෙන් ඔබ නිරන්තර අභ්‍යාසයේදී යුතුමයි. විභාගයට ගිහිල්ලා පළවෙනි රචනය ලියන්න හිතාගෙන හිටියොත් අපට හොඳ රචනයක් ලියන්න හම්බෙන්නේ නැහැ. ඒ නිසා නිතර නිතර මේ රචනා ලිවීමෙන් මේක ප්‍රගුණ කරගන්න පුළුවන්. මම ඔබට ඔබව දැනුවත් කළේ රචනයේක ප්‍රධාන කොටස් තුනක් තියෙනවා. කොහොමද මේ කොටස් තුන සම්පූර්ණ කරන්නේ? ඒකම රචනයක් ඔබට ලැබෙන පිළිවෙල කොහොමද? මාතෘකාවක් ඔබ සාදා ගන්න ඕනේ කොහොමද කියන කාරණේ. ඒ වගේම ලකුණු 25 කියන කාරණේ ප්‍රධාන කොටස් තුනක් යටතේ තම ඔබට ලබා දෙන්නේ. එතකොට මේ කොටස් තුන කොහොමද සම්පූර්ණ කරගන්නේ කියන කාරණේ තමයි මම පැහැදිලි කරේ. ඒකම මේ රචනා විශේෂයෙන් අපි රචනා ගැන කතා කරද්දී රචනා වර්ග පහක් අපේ සාකච්ඡාවට බඳුන් වෙනවා. ඉතින් අපේ විභාගයේදීත් අපට මෙහෙම රචනා ලැබෙන්න පුළුවන්. දැන් අපි කල්පිත වර්ගයේ රචනා, නිර්මාණාත්මක රචනා ලියනවා. මේවත් විභාග වලට එනවා. 2020 අපස සාමාන්‍ය පෙළ විභාගයේදී, රජ විභාගයේදී එබඳු රචනාවක් ලැබිලා තිබුණා. එතකොට අපේ අවධානය සඳහා යොමු විය යුතුමයි. මම මේ රචනා වර්ග පහ ඉතාම කෙටියෙන් ඔබට පැහැදිලි කරන්නම්. එකක් තමයි දරුවනේ වෘතාන්ත රචනා. ඒ කියන්නේ අපි අහපු, කවුරු හරි කියලා අපි අහන ලද පාරම්පරිකව පැවතෙන වෘතාන්ත, කතා, ඉතිහාස පුවත් ආදී ආශ්‍රයෙන් ලියවෙන රචනා තමයි මේ වෘතාන්ත රචනා කියලා කියන්නේ. දෙවෙනි වර්ගයේ රචනා තමයි වර්ණන රචනා. ඒ කියන්නේ තමන් විඳපු අත්දැකීමක් අහන ලද අත්දැකීමක් මෙන්න මේවා විචිත්‍රව පැහැදිලි කිරීමට තමා වර්ණන රචනා කියලා කියන්නේ. විවරණ රචනා කියලා කොටසකුත් තියෙනවා. කිසියම් කාරණයක් සම්බන්ධයෙන් සැඟවිලා තියෙන කාරණයක් මතු කරමින් පැහැදිලි කරන රචනා විවරණ රචනා. දැන් උදාහරණයක් විදිහට වර්තමාන සිංහල කවියට අනාගතය අක්තිවේද වාගේ එන්න ඒ වගේ රචනයක් විවරණ රචනා විදිහට සඳහන් කරන්න පුළුවන්. ඒකම විචාර විමර්ශන රචනා වර්ගයේ මාතෘකා සමහර වෙලාවට ඔබට ලැබෙනවා. ඒවත් මේ රචනා ගොන්නේ තියෙන මාතෘකා. අපට කියන්න පුළුවන් එදා සිංහල රාජ්‍ය පාලනයත් අද ප්‍රජාතන්ත්‍රවාදී රාජ්‍ය පාලනයත් අතරින් වඩා හොඳ මොකද්ද? ඔන්න ඔයාගේ අදහසක් ගන්න පුළුවන් වර්ගයේ රචනා. ඊළඟට පස්වෙනි රචනයේ රචනා වර්ගයේ නිර්මාණ, එහෙම නැත්නම් කාල්පනික රචනා, මම අඟහරු ලොව ජයගෙන පැමිණීමේ වගේ රචනා. මම ඔබට මතක් කරා 20/20 අවුරුද්දේ රචනා හතර අතර මෙබඳු රචනයක් තිබුණා. ඒ හින්දා ඔබට ඒ සම්බන්ධයෙන් උත් අවධානය යොමු කරන්න සිද්ධ වෙනවා. ඉතින් රචනාවේ ස්වરૂපය අනුව ඔබ ලිවිය යුතු රචනාව මොන වර්ගයේ රචනයක්ද කියලා ඔබ තේරුම් ගත යුතුයි. ඉතින් මේ තේරුම් ගැනීම විභාගයේදී විතරක් කරන්න පුළුවන් දෙයක් නෙමෙයි දරුවනේ. ඒ සඳහා ඇත්ත වශයෙන්ම ඔබ අභ්‍යාස කරණී යෙදිය යුතුමයි. දැන් මේ කාරණය වඩාත් හොඳින් අවබෝධ කරගෙන ඒ සඳහා ඔබට ප්‍රවේශයක් සඳහා තමා මේ උතුරුමැද පළාත් අධ්‍යාපන දෙපාර්තමේන්තුව නිදහසේ කියවා ලියමු කියන මේ පොත් කිහිපයක් ඔබ අතරපත් කරලා තියෙන්නේ. රචනා සම්බන්ධයෙන් භාෂාව ඍසිසේ වර්ණ ගැන්වීමට යන මාතෘකාව යටතේ ලියලා තියෙන පොත ඔබට පාවිච්චි කරන්න පුළුවන්. එහි විවිධ රචනා මාතෘකා වලට ලියන ලද රචනා තියෙනවා, මාතෘකා තියෙනවා, ඔබ ලිවිය යුතු ආකාරය තියෙනවා. ඔබට එය අභ්‍යාස කරන්නේ දෙන්න ඉතාම හොඳ ප්‍රවේශයක්. පුළුවන් නම් ඔබට දැන්ට ඔබ අතට එපත් වී නැත්නම් වහයි හැකි ඉක්මනින් ඒ ලබාගෙන මේ අභ්‍යාස කරන්නේ දෙන්න පුළුවන්. ඒකම තවත් එක් කාරණයක් මම පැහැදිලි කරන්නම්. හොඳ රචනයක් ලිවීම සඳහා ඔබ සැලකිලිමත් විය යුතු කාරණා කීපයක් තියෙනවා. ඒ කාරණා කීපෙ මෙහිමයි. එකක්, රචනය සඳහා මාතෘකාවක් තෝරාගත යුතුයි. ඒ මාතෘකාව තෝරාගත යුත්තේ ඒ මාතෘකාවෙන් අදහස් කරන හැඟීම් තේරුම්ගෙන, ඒ කාරණේ තේරුම්ගෙන. දැන් මම ඔබට පැහැදිලි කරන කාරණා කීපය සාරාංශයක් විදිහට තමයි මම දැන් මේ පැහැදිලි කරන්නේ. පළවෙනි කාරණය, දැන් ඔබ දන්නවා, දැන් විභාගෙට යන්න කලින් මගේ මේ පැහැදිලි කිරීම අහගෙන හිටියා නම් ඔබ දන්නවා ඔබට මාතෘකා හතරක් ලැබෙනවා. ඒ පැහැදිලි කිරීම වලින් ඔබ මාතෘකාවක් සකසා ගත යුතුයි. ඒ පැහැදිලි කිරීම හොඳට අවබෝධ කරගත යුතුයි. එවිට තමා ඔබට හොඳ මාතෘකාවක් සකසාගත හැකිවන්නේ. ඊළඟ කාරණේ තමා ඒ මාතෘකාවට අදාළව ඔබට ලියන්න පුළුවන් කරුණු ටික, ඔබගේ මතකයට එන කරුණු, ඔබ කලින් සපයාගෙන තියෙන තොරතුරු වෙනම ආකෘතියක් විදිහට සකසා ගන්න. ඕනනම් ඔබට පුළුවන් ඉතා ඉක්මනින් කඩදාසියක කොලයක ඒ කරුණු සටහන් කරගන්න. ඒකම ඒ කරුණු පිළිවෙල මේ ලකුණු ලබා දීමේදී ඔබට කියනවා සංවිධානයටත් ඔබ මේ සංවිධානාත්මක මේ ලිවීම සම්බන්ධෙනුත් ඔබට ලකුණු ප්‍රදානය වෙනවා. ඒ නිසා ඉතා හොඳින් අර තෝරාගත්තු කරුණු අනුපිළිවෙලට ඒවා පැහැදිලි කරන්න ඕනේ. ඔබ පැහැදිලි කරන කරුණු අදහස් ඡේද යටතේ ලියන්න පුළුවන් වෙන්න ඕනේ. ඒකම මේ ඡේද සමාන ප්‍රමාණයකින් ලියන්න පුළුවන් නම් ඔබගේ රචනය බොහොම විචිත්‍රවත් එකක් වේවි. එය දකින්නකොට කෙනෙකුගේ ප්‍රසාදයට ලක්වන එකක් බවට පත් වේවි. ඒ කියන්නේ එක ඡේදයක් පේලි 3ක් 4ක් ලියලා තව ඡේදයක් පේලි 10ක් 12ක් ලිව්වොත් ඒකේ පොඩි වෙනසක් තියෙනවා. ඒ නිසා මේ පේලි ගණන සමානව ලියන්න පුළුවන් නම් ඡේදවල ඒක වඩා හොඳයි. ඔන්න ඔය විදිහට රචනය සම්බන්ධයෙන් ඔබට පුළුවන් මේ මූලික කාරණා ටික පැහැදිලි කරගෙන වඩා හොඳ රචනා ලියන්න. එතකොට දරුවනේ අද අපි ඔබත් සමග කතා කරේ කොහොමද වඩාත් හොඳ රචනයක් ලියන්නේ කියන කාරණය. අපේ ප්‍රශ්න පත්‍ර තුනේ දෙවෙනි ප්‍රශ්න පත්‍රයේ දෙවෙනි ප්‍රශ්නේ විදිහට තමයි අපට මේ රචනෙ ලිවීම ලැබෙන්නේ. ඒ අනිවාර්ය ප්‍රශ්නයක් ලකුණු 25ක් ලැබෙනවා. ඔබ නැවත වතාවක් මතක තියාගන්න මේ ලකුණු ලැබෙන පිළිවෙල මාතෘකාවට අදාළව නියමිත වචන ගන්ට සාරවත්ව ලිවීම සඳහා ලකුණු 8කුත් උසස් ප්‍රකාශන ශක්තිය සංවිධානය ස්වීයත්වය නිර්මාණාත්මක භාෂාව ව්‍යක්ත ලේඛනය යන කරුණුවලට ලකුණු 12කුත් ඡේද බෙදීම සම්මත ව්‍යාකරණ අත් අකුරු විරාම ලක්ෂණ භාවිතය හා පද බෙදීම කියන කාරණාවට ලකුණු 5කුත් විදිහට තමයි ලකුණු 25 ලැබෙන්නේ. ඔබ ඒ කාරණේත් වඩා අවධානයට ලක් කරගත යුතුයි. එවිට අර ලකුණු 25ම ලබා ගැනීමට ඔබට හැකි වෙනවා රචනය ලිවීමේදී ඒ කාරණේ පිළිබඳවත් අවධානය යොමු කරන්න. ඒ නිසා අද දවසේ රචනා සම්බන්ධයෙන් තමයි ඔබට මූලික පැහැදිලි කිරීමක් මේ කරේ. අපේ දරුවන්ට තමයි මේකේ බාර දුර කාර්යය තියෙන්නේ. ඔබ තමයි මේ කාර්ය කළ යුතු වන්නේ. ඒ නිසා නැවත වතාවක් මම ඔබට මතක් කරනවා උතුරුමැද පළාත් අධ්‍යාපන දෙපාර්තමේන්තුව සකසලා තියෙන ඔබ වෙනුවෙන්ම සකසලා තියෙන ඒ පොත අරන් ඒ පොතේ තියෙන රචනා අභ්‍යාස නිරන්තරව කරන්න පුහුණු වෙන්න කියවන්න. එතකොට ඔබට ඉතා හොඳ රචනයක් ලියන්න පුළුවන් වෙයි. ඒ හොඳ ලිවීම ඔබට ලකුණු ලැබෙනවා පමණක් නෙවෙයි ඔබ හොඳ ලේඛකයෙක් දක්ෂයෙක් බවට පත් කරන්න උදව් කරයි. ඉතින් අද දවසේ අපි රචනය ගැන තමා කතා කරේ. තවත් දවසක තවත් මාතෘකාවක් යටතේ කතා කිරීමේ බලාපොරොත්තුවෙන් අද ඔබගෙන් සමු ගන්නවා. ඔබ සියලු දිනාටම ස්තුතියි. සුබ දවසක් වේවා.
හොඳයි දුවේ පුතේ, ඔබත් එක්ක රචනාව පිළිබඳව මේ කතා කරේ නාචදුව සිංහල මහාවිද්‍යාලයේ සිංහල විෂය භාර ආචාර්යවරයා තිලක් ඒකනායක මහතා. එමනම් දුවේ පුතේ FM 107.3 රජරට සේවය ඔස්සේ රජරට ගුරුගෙදර රේඩියෝ ඉස්කෝලේ වැඩසටහන් මාලාවේ හෙළබස් විනිස සිංහල පාඩම ඔබ වෙතට ගෙන ආවේ උතුරුමැද පළාත් අධ්‍යාපන දෙපාර්තමේන්තුවේ සිංහල භාෂා ඒකකය. මේ වැඩසටහන පිළිබඳව ඔබේ අදහස් ඉදිරිපත් කරන්න 0771 84 28 229 දුරකථන අංකයට 0771 84 28 229 දුරකථන අංකයට දුරකථන ඇමතුමකින් එහෙම නැත්නම් කේටි පණිවිඩයකින් එහෙම නැත්නම් WhatsApp පණිවිඩයකින් ඔබේ අදහස් යොමු කරන්න දුවේ පුතේ. ඒ වගේම තමයි ඔබ දන්නවා FM 107.3 රජරට සේවයේ රජරට ගුරුගෙදර රේඩියෝ ඉස්කෝලේ වෙත ගෙන එන්නේ අධ්‍යාපන ප්‍රතිසංස්කරණ විවෘත විශ්වවිද්‍යාල හා දුරස්ථ අධ්‍යාපන ප්‍රවර්තන රාජ්‍ය අමාත්‍යාංශයේ මග පෙන්වීම යටතේ උතුරුමැද පළාත් අධ්‍යාපන දෙපාර්තමේන්තුව. ඉතින් උතුරුමැද පළාත් අධ්‍යාපන දෙපාර්තමේන්තුවේ පළාත් අධ්‍යක්ෂතුමිය, ඒ වගේම සංවර්ධන අධ්‍යක්ෂතුමන්ලා තුමියන්ලා වගේම සිංහල භාෂා ඒකකයේ නියෝජ්‍ය අධ්‍යාපන අධ්‍යක්ෂ දයානන්ද ජයසුන්දර මහත්මයා, ඒ වගේම රජරට සේවා ප්‍රදානි රජරට සේවයේ කාර්ය මණ්ඩලය විශේෂයෙන් ලාලනන්ද වේදීර මහත්මයා, ඒ වගේම ජේෂ්ඨ නිෂ්පාදක සෑම් විල්දර් මහත්මයා ඇතුළු කාර්ය මණ්ඩලය, මේ සියලු දෙනාම මේ වැඩසටහන් මාලාව පිටුපස යෝධ බල යෝධ ශක්තිය සපයනවා. ඉතින් දුවපති ආයිත් දවසක හෙළබස් විනිස සිංහල පාඩමත් එක්ක අපි එකතු වෙමු. හැමදාම රැඳී සිටින්න ඉරිදා උදේ 5 ඉඳන් 6 වෙනකන්, ඒ වගේම සඳුදා හැන්දෑවේ 7:30 ඉඳන් 8:30 වෙනකල් හෙළබස් විනිස තවත් පාඩමකින් ඔබ වෙතට එනතුරු ඔබෙන් සමුගන්නවා. ආයිබෝවන්.